میں انصاف بتا رہے تھے. نمو تس بھگوت ارہت سما سمبس نمو تس بھگوت ارہت سما سمبس نمو تس بھگوت ارہت سما سمبس නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා ඊයේ දවස පුරාවමත් අද දවස පුරාටමත් ඒ තමන්ගේ හිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන ඒ සීල භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා බොහොම සිතේ පැහැදීමකින් සිතේ එකඟකමකින් ඉන්න මොහොත මේ වෙලාවේදී අපි හැම දෙනාම සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි. ඒ නිසා හැම දෙනාම ඒ සසර දුකින් එතර වෙන්න අපිට මඟ පාදලා දුන්නු ඒ සද්ධර්මයේ දේශනා කළ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වගේම නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ලෝක සාන්තිය රැගෙන ආපු එයාගේ මහා සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන අනේ මේ ධර්ම ශ්‍රවණයම මේ ජරා මරණ සංඛ්‍යාත දුක් සහගත සසරෙන් ඈතර වෙන සද්ධර්මය අවබෝධ කරගන්ට හේතුපනිස්සය වේවා කියන එකම සිත ඇති කරගෙන බොහෝ වමනාවෙන් මේ දහම අහන්නට ඕනේ. කුමක් නිසාද අනවරාග්ද සංසාරයක ඉඳලා ඉපදෙමින් මැරමින් මැරමින් ඉපදෙමින් බොහෝ කාලයක් මේ සසර ඒ මේ ඇත දුවන සැරිසරණ ඇත්තෝ අපි අද දවසේදීත් අපේ ජීවිතවල දුක එහෙමමයි. ඉතින් මේ මනුස්ස දහමට වඩා ආර්ය භාවය ඇති කිරීමට සමත් නුවණක් අපි උපදවා නොගත්තොත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුක නිවීම පිණිස දේශනා කළ මේ සද්ධර්මය අද දවසේදී අවබෝධ කර නොගත්තොත් නැවතත් මේ සසර දුකට ගැටිලා බොහෝ කාලයක් සසර දුක් විඳින්න වෙයි. ඒ හින්දා අපි හැම දිනාම හොඳ උත්සාහයක් යොදන්නට ඕනේ මේ ධර්ම අවබෝධ කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශාල සැඩ පහරක්, දිය පහරක් ගලනකොට මේ දිය පහරේ උඩහට යන්න පුළුවන් කමක් නැහැ. හොඳට බාහුව බලයේ තියෙන වීරියවන්ත කෙනෙකුට හැරෙන්න අනෙක් කෙනෙකුට. ඒ වගේ මේ කෙලෙස් ඕගේ උඩහට පීනන්ට පුළුවන් කමක් නැහැ. වීරිය නැති, ශක්ති සම්පන්න නැති කෙනෙකුට උඩහට පීනන්ට පුළුවන් කමක් නැහැ. උඩහට පීනන්ට පුළුවන් වෙන්නේ කෙලෙස් ඕගේ හොඳ වීරිය තියෙන ශක්තිවන්ත අයට විතරයි. වීර්ය කියන කාරණාව මේ රූපෙන් මනින්ට පුළුවන් එකක් නෙමෙයි. සිත තුළ ඇති කරගන්න, ඇති කරගත්ත අදහසකින් පුළුවන් මේ කෙලෙසුගේ තරණය කරන්ට. සිංහතුනි අද දවසේදී මමාත්සුකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක බොහොම වටිනා කොටසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියලා. මෙන්න මේ කොටස අපි තෝරගන්නට ඕනේ. මේ ධර්මයේ අර්ථය තෝරගත්තොත් තෝරගෙන ඒ අනුව අපේ හිත කය වචනය මෙහෙවලා ධර්මයේ හැසිරුණොත් අපේ නිවීම අපේ මිදීම මේ ජීවිතේම අපිට සකස් කරගන්න පුළුවන් සම්පාදනය කරගන්න පුළුවන්. අපි මේ ධර්ම ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා මෙනෙහි කරලා බලමු. නයිදං අත්තකතං බිම්බං මේ පිළිබිඹුව මේ ප්‍රතිබිම්බය මේ රූපය තමා කළ එකක් නෙමෙයි. නයිදං පරකතං අගං මේ පිළිබිඹුව නැතිනම් මේ දුක අනුන් කළ එකකුත් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භෝතං හේතුබංගා නිරුජ්ජති හේතු නිසා ඇතිවෙච්ච හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා පෙන්වනවා. මෙන්න මේ ධර්මතාවයේ අපි හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බලමු. විශේෂයෙන්ම සිහිපත් කරගන්න ඊයේ රාත්‍රියේ ධර්ම දේශනා කරපු අපේ ඒ ගෞරවනීය දේවානන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළ ඒ රාත්‍රියේ දේශනාව හොඳට සිහිපත් කරගන්න. ඒ තුලින් බොහොම වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඒ තුලම ගොනු වෙච්ච දහමේ එක් කොටසක් තමයි මම අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද දවසේදී මේ රූපය මම කියලා, මේ රූපය මගේ කියලා, මේ රූපය මගේ ආත්මයයි කියලා දකින්නේ. මේ වේදනාව, මේ සංඥාව, මේ සංඛාරය, මේ විඥානය මම, මගේ, මගේ ආත්මයයි කියලා අපි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මම හෝ මගේ හෝ මගේ ආත්මය වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් තව කෙනෙකුගේ වෙන්න පුළුවන් කමකුත් නැහැ. මේ හේතු නිසා හටගත්තේ හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා. අපි දැන් බණ අහලා තියෙන නිසා අපිට අනුමාන වශයෙන් තේරෙනවා මේ රූපය මේ හේතුන්ගෙන් හටගත් එකක්, හේතු නැති වෙනකොට නැති වෙන එකක් කියලා. එහෙම අනුමාන නුවණින් අනුමානයට තේරුණත් අපිට තාම පේන්නේ මේ රූපය මම වගේමයි, මේ රූපය මගේ වගේ, මේ රූපය මගේ ආත්මය වගේ. ඉතින් රූපය මම වගේ, රූපය මගේ වගේ, රූපය මගේ ආත්මය වගේ පෙනෙන අපි මේ රූපය ඇලීම පුදුමයක් නෙමෙයි, මේ රූපය ගැටීම පුදුමයක් නෙමෙයි. ඉතින් ඇලීම ගැටීම කියන ධර්මතා දෙකෙන් මිදෙන්න අපි මොකද කරන්නේ? මේ රූපයම මෙනෙහි කරනවා, කොටස් කොටස් වලට කඩලා බලනවා. නමුත් ඒ විදිහට බැලුවත් අපිට තේරෙනවා අපි ළඟ තියෙන ආත්ම සංඥාව ගෙවිලා නැහැ තාම. මෙතනදී අපි හොඳට නුවණින් වටහා ගත යුතු, අවබෝධ කර යුතු කරුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දුක නිවෙන සද්ධර්ම මාර්ගයේ ආදි බ්‍රහ්මචාරීක, බ්‍රහ්මචාරීක කියලා කොටස් දෙකක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කියලා හඳුන්වනවා ඍජුවම පිරිසිදු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මාර්ග දර්ශනයට ලෝකෝත්තර මාර්ගයට ආදි බ්‍රහ්මචරික කියලා කියනවා. මේ ලෝකෝත්තර දර්ශනයට උපකාර වෙන ධම්ම අවබෝධය ලබා ගන්න කොටසට. එතකොට අපි මෙතනදී බලන්නට ඕනේ මේ ධර්මතාවයේ දිහා නුවණින් අපි හොඳට රූපය ගැන බලනවා. මොකද දැන් අපි මේ විදර්ශනා කරනකොට මේ රූපය ගැන සම්මර්ෂණය කරන වේදනා සංඥා සංකාර විඥාන මේ සම්මර්ෂණය කරන්නේ එක්තරා ධර්මතාවයකටයි. අපිට මතක තියෙන්න ඕන එක කරුණක් තියෙනවා. අපි මේ කුමන කරුණක් කළත් අපි මේ ප්‍රශ්නයකට උත්තර හොයාගෙන අපි ඇත්තෝ කියන එක. මොකද්ද අපේ ජීවිතවල දුක නැමැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ දුක නැමැති ප්‍රශ්නයට උත්තර හොයාගෙනයි අපි ආවේ. ඉතින් අපි යම් ප්‍රශ්නයකට උත්තර සොයාගන්න ආවේ ඒ ප්‍රශ්නයට උත්තරය ලැබෙන තාක් ලැබෙන කම් අපේ පරේෂණය නතර නොකරන්නට සුවග බලා ගන්නට ඕනේ. අපි දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් ගැන අහලා අපි මේ ධර්මයන් විදර්ශනා කරනවා භාවනා කරනවා. මේ විදර්ශනා කරද්දී භාවනා කරද්දී අපිට සතර දුකින් ඈතර වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියන අදහස ඇතුවයි අපි මෙහෙම කරන්නේ. ඒක වැරදි නෑ, ඒක නිවැරදි. නමුත් අපිට හරියට මේ කාරණාව මෙහෙම කළාම වෙන්නේ මෙන්න මෙහෙමයි කියන නිවැරදි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. නිවැරදි අවබෝධයක් ඇති කරගෙනමයි අපි මේ කාරණාව කරන්න ඕනේ. මං අර ගියතරෙත් මතක් කළා, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොම හරි සිල්වත් වුණාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ කොහොම හරි චේතෝ සමතයක් ඇති කරගත්තට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ විදර්ශනා කරනවා කියලා මොනවා හරි කොහොම හරි විදර්ශනා කළා කියලා අපිට ඒ විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. අපේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන විදිහටම අපි මේක කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න ඕනේ අපේ ජීවිතවල පවතින දුක බව. අපි ඒක දන්නවා අහලා ඊට පස්සේ දුක ඇතිවීමට හේතුව එකත් අපි අහලා දන්නවා. දුකට හේතුව තණ්හාව කියලා ඒකම අපි දත යුතුයි. තණ්හාවටත් හේතුවක් තියෙනවා මම මගේ ආත්මයයි කියන මේ වැරදි දැකීම. එතකොට වැරදි දැකීම පවතින්නේ කුමක් නිසාද? ඇත්ත ඇති හැටි නොදැකීම. එන්න මෙතෙන්ට අපි එන්න ඕනේ හොඳට. සම්මා දිට්ඨිය කියන තැනට ඇත්ත ඇති හැටි නොදැකීමයි ආත්ම දෘෂ්ටි ඇතිවෙන්න හේතුව. ඇත්ත ඇති හැටි දැක්කොත් නැත්නම් සම්මා දිට්ඨිය තිබුණොත් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ඒ හේතුයෙන් දුරු වෙන්නේ මොකද්ද? වැරදි දැකීම. මම මගේ ආත්මයයි කියපු වැරදි දැකීම දුරු වෙන්න ඕනේ. එහෙම දුරු වුණොත් තමයි තණ්හාව දුරු වෙන්නේ. තණ්හාව දුරු වුණොත් දුක නැති වෙන්නේ. මොන දැන් ප්‍රශ්නේ අපිට හොඳට තේරෙන්න ඕනේ. මම මගේ ආත්මයයි කියන මේ වැරදි දැකීම දුරු වෙන්න ඕනේ. අපේ මේ නිවැරදි දැකීම සම්පූර්ණ වෙන්න නම් සම්පූර්ණයි නම් අපි රූපය ගැන බලනකොට විදර්ශනා කරනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම සම්මර්ෂණය කරනකොට විදර්ශනා කරනකොට මේ ධර්මයන් නුවණින් බලන මේ ධර්මයන් විදර්ශනා කරන තව මම කෙනෙක් එහෙම නිර්මාණය වෙලා තියෙනවා නම් මේ දහම ගැන හොඳට දන්නා වූ තව මම කෙනෙක් හැදිලා තියෙනවා නම් අපේ ප්‍රශ්නේ එහෙමමයි. අපිට අවශ්‍ය වෙන්නේ මේ ධර්ම පිළිබඳ දැනගත් තව පුද්ගලයෙක් ඇති කිරීම හෝ ඇති කර ගැනීම නෙමෙයි. ලෝකේ යම්කිසි ශිල්පයක් ඉගෙන ගත්තාම යම්කිසි කෙනෙක් හොඳට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්ත තව එක්කෙනෙක් ලෝකේ. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් ගැන ඉගෙන ගත්ත තව එක්කෙනෙක් වෙලා හරියන්නේ නැහැ. මේ කෙනා කියන ප්‍රශ්නේ විසඳෙනවද කියන කාරණාවයි අපි මෙතෙන්දී බලන්නට ඕනේ, ඉලක්ක වෙන්නට ඕනේ. ඒකයි මම මතක් කළේ. අපිට අපි ආව ප්‍රශ්නය මතක වෙන්න බෑ. මම මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලෙසිය නිසායි තණ්හාව ඇති උනේ, තණ්හාව නිසායි නම් දුක ඇති උනේ. එහෙනම් දුක නැති වෙන්න තණ්හාව නැති වෙන්නට ඕනේ, තණ්හාව නැති වෙන්නට නම් මගේ ආත්මය කියන කෙලෙසිය නැති වෙන්නට ඕනේ. මේ පෙනීම, මේ දැකීම වැරදි ආකාර නැති වෙන්නට ඕනේ. එහෙනම් මේ ස්කන්ධය විදර්ශනා කරන්නේ මමයි කියන ආකාරයට හෝ මම මේ ධර්මය විදර්ශනා කරනවා කියන ආකාරයේ දැකීමකට එනවනම්, ඒ වගේ පදනමක් මත ඉඳලා අපි කරන භාවනාව සිද්ධ වෙනවනම් අපි බලාපොරොත්තු වෙන අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි මේ කරන යෝනිසෝ මනසිකාරයේ තුලින් මම මගේ ආත්මයයි කියන කෙලෙසියම දුරු වෙනවද කියන කාරණාවයි ඉලක්ක වෙන්නට ඕනේ. එතකොට මේ කෙලෙසිය දුරු කරන්ට ඉස්සර වෙලා අපිට මේ කෙලෙසිය හොයාගන්න ඕනේ. මම මගේ ආත්මයයි කියන මේ දෘෂ්ටිය කොතනද පවතින්නේ, කොහොමද පවතින්නේ කියන අවබෝධය අපිට ඇති කරගන්න ඕනේ. ඒ වගේ විශාල අවබෝධයකට යන ගමනක පළවෙනි පියවර තමයි අපි හැමදාම මගේ කියලා අපිට වඩා සමීප වෙච්ච ළඟින් ඇසුරු කරන මේ රූපේම අපි පළවෙනි කොට ඇත්ත බැලීමට උපයෝගී කරගන්නවා. මේ රූපය අපි නොයෙක් ආකාරයට ධාතු වශයෙන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු වශයෙන් බලනවා. අපිට හොඳට පේනවා මේ රූපේ තියෙන හැම කොටසක්ම ධාතු මාත්‍රයක් කියලා. එහෙම නැත්නම් අපි මේ රූපය බලනවා කලාප වශයෙන්, කොටස් වශයෙන්, කොට්ටාස වශයෙන්, කෙත් ලොම් නිය දත් සම්මත් නහර ඇට ඇට මිදුලු කියලා මේ වගේ නොඑක් ආකාරයට බලනවා. ධාතු වශයෙන් බැලුවත්, කොට්ටාස වශයෙන් බැලුවත් අපිට ලැබෙනවා මම නොවුණු, මගේ නොවුණු සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් පවත්වන්ට බැරි කොටස් රාශියක් මේ තුල පවතිනවා කියලා. ඉතින් ඊට පස්සේ තවදුරටත් වැඩි පරීක්ෂණයක් අපි කරනවා. මේ රූපය එහෙනම් මගේ ආත්මය නිසා හැදිච්ච එකක්ද, මගේ ආත්මය ඇසුරු කරගෙන පවතින එකක්ද කියන වගේ අදහසක් අපිට එයිනම් ඒව දුරු වෙන ආකාරයට මේ රූපය තුල මම කියලා ධර්මතාවයක් නැහැ. එහෙනම් රූපය මගේ ආත්මය නිසා රූපය හැදෙන්නේ කියන වගේ දෘෂ්ටියක් තියෙනවා නම් ඒකත් දුරු වෙනවා. මගේ ආත්මය නිසා රූපේ පවතිනවා හැම නෙමෙයි, මේ කනබුන ආහාරය නිසායි රූපේ පවතින්නේ. කනබුන ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙනවා කියලා බලනකොට, දකිනකොට, එහෙනම් රූපය ගැන බලනකොට රූපේ ආත්මයි රූපේ මම කියපු අදහසක් තිබුණා නම් ඒකට ඒක පවත්වන්න බෑ, ඒක සාධාරණ නෑ කියලා තේුණා. එහෙනම් මගේ ආත්මය නිසා රූපේ පවතිනවා කියන කාරණාව පවත්වන්න බෑ, ඒක සාධාරණ නෑ කියලා තේුණා. මේ ආහාරය නිසායි රූපය ඇති වෙන්නේ, ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා දකිනකොට. දැන් හොඳට රූපය ගැන අවබෝධයක් තියෙනවා මේ රූපය අනාත්මයි කියලා. කුමක් නිසාද අනාත්මයි කියන්නේ? රූපේ පිහිටි ස්වභාව වශයෙන් ගලුවත් සත්‍යෙක් පුද්ගලෙක් ආත්මයක් තියෙනවා කියන්ට හේතු සාධක නැහැ. රූපේ ඇතිවීමට හේතුව දිහා බැලුවත් ඒ හේතුව තුල සත්‍ය පුද්ගල ආත්ම භාවයක් ලබන්න පුළුවන් කාරණා නැහැ. හොඳට තීරණය කරන්න පුළුවන් හේතුව දිහා බැලුවත් හේතුයෙන් හැදුණු රූපය දිහා බැලුවත් මේ දෙකම අනාත්මයි. ඒ වගේම මේ හේතුව නිසා හටගත්තු රූපය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණාව දකිනකොට අනාත්මයි. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් අනිත්‍යයි නම් යමක් අනිත්‍යයි නම් ඒක දුකක්ද සැපක්ද කියලා ඇහුවා. දුකයි කිව්වා. යමක් දුකයි නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුයිද කියලා ඇහුවා. නැහැ කිව්වා. ඇයි ඒ? මේ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා නම් මේක අනිත්‍යයි. අනිත්‍ය යමක් නොපවතී නම් අනිත්‍යයි නම් ඒක ලෝකේ සැපක් වෙන්න පුළුවන් කමක් නැහැ. යමක් සැප නෙමෙයි නම් හොඳම සාධකය තමයි යමක් දුකයි නම් ඒක මම මගේ වෙන්න බෑ. මොකද අපි කවුරුත් දුකට කැමති නැහැ. අපි ඔක්කොමලා කැමති සැපට. මේ රූපයේ දුකයි නම් මේ රූපේ මම නෙමෙයි කියන හොඳම සාධකය තමයි මේ රූපේ නිසා අපිට දුක එනවා. ඔළුවේ කක්කුම්, බඩේ කක්කුම්, කන් කක්කුම්, නොයේ කපහසා, ලෙඩ රෝග, මහලු වීම. එතකොට අත්පය වළංගු නැහැ. මේ වගේ දුක එනවා. මේක ආත්ම හැම වුණා නම් මගේ හැම වුණා නම් මේක දුක වෙන්න බෑ. අපි දුකට කැමති නැහැ. දුක තියාගන්නේ නැහැ. මේක රූපේ සැපම වෙන්න ඕනේ. ඉතින් මේ රූපේ දුකයි කියන කාරණාව තුලින් පෙන්නනවා ඒක තමාගේ නෙමෙයිමයි කියන එක. මොකද අපි දුක හොයන්නේ හෝ දුකයි කියලා දැනගෙන දුක පවත්වන්න උත්සාහවත් වෙන්නේ නැති නිසා. එතකොට මේ විදිහට හොඳට බැලුවහම මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේනවා, වැටහෙනවා. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ වුණේ කුමක් නිසාද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගානි විජිත. හේතු නිසා හටගෙන හේතු නැති වෙනව නැති වෙන ධර්මතාවයක් කියන මූලික දැක්ම පදනම් කරගෙන. ඔන්න දැන් හොඳට රූපය ගැන බැලුවා. මේ රූපය තුල එහෙනම් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියන කෙලෙසේ මේ තුල නැහැ. මේ තුල මෙහෙම ධර්මතාවයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ වේදනාව ගැන හොඳට නුවණින් බලනවා. වේදනාව තියෙනවා ප්‍රධාන වශයෙන් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා තුන් ආකාරයක්. උප්පත්ති ස්ථාන වශයෙන් මේ වේදනාව හය ආකාර කොට පනවනවා. ඇහැට රූපයක් ගැටීම නිසාත් වේදනාව ඇති වෙනවා. කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, සිතට ධර්මාරම්මණයක් ගැටීම නිසාත් වේදනාව ඇති වෙනවා. මේ වේදනාව දිහා බැලුවාම හොඳට පේනවා වේදනාව කියන්නේ සිතෙහි ඇතිවෙන ගති මාත්‍රයක්, විඳීම් මාත්‍රයක්, චෛතසික මාත්‍රයක්. ඒ වේදනාව මම මගේ කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. මොකද වේදනාව මම නම් මගේ ආත්මය නම් දුක් වේදනාව උපදින්න පුළුවන් කමක් නැහැ. සැප වේදනාව අනිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙම කැමති නැති නිසා. නමුත් වේදනාව කියපේගේ දුක් වේදනාවන්ගේ ඉපැත්මක් පෙනෙනවා නම්, සැප වේදනාවේ නොපැවැත්මකුත් පෙනෙනවා නම්, සැප වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව නැත්තම්, දුක් වේදනාව උපදිනකොට සැප වේදනාව නැත්තම්, මේ වේදනාව දෙකම නැත්තම් උපේක්ෂා වේදනාව උපදිනකොට වේදනාව කියලා නිත්‍ය වූ ස්ථිරව මගේ ආත්මයයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා තේරෙන්න ඕනේ. ඒකම මේ වේදනාවේ උපති ස්ථානය බලනවා. මේ ස්පර්ශය නිසායි ඇහැට රූපයක් ස්පර්ශ වුණොත්, කාණ්ඩ ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක් ස්පර්ශ වුණොත්මයි මේ වේදනාව හටගන්නේ. එහෙනම් මේ වේදනාව අතර ඉස්සෙල්ලා වගේ හත වේදනාව දිහා බැලුවාමත් වේදනාව සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි, මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. වේදනාව ඇතිවෙන්න හේතු වෙච්ච හේතු කාරණාව දිහා බැලුවත්, උප්පත් ස්ථානයේ දිහා බැලුවත් වේදනාව අනාත්මයි. එහෙනම් මේ වේදනාවත් හේතු නිසා හටගත්තා, ස්පර්ශනමති හේතුව නිසා හටගත්ත, ස්පර්ශනමති හේතුව නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. මේ වේදනාවත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ස්වභාවයෙන් යුක්තයි. සංඥාව කියන්නේ හැඳිනීම. රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, ස්පර්ශ හඳුනනවා, ධර්මාරම්මණයන් හඳුනනවා. හැඳිනීමක් තියෙනවා. ප්‍රියමනාප වස්තුණු හඳුනනවා, අප්‍රියමනාප වස්තුණු හඳුන ගන්නවා. ඉතින් හැඳිනීම මම මගේ නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපිට දුක එන අප්‍රිය වස්තුන් හඳුනා නොගෙන ඉන්න. ප්‍රියමනාපෝ හැඳිනීමේ අනිත්‍යතාවේ නොවෙන්න අපිට තබා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. නමුත් අපිට එහෙම පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ කාරණාවිනුත් පෙනෙනවා, සංඥාව කියන එක මම හෝ මගේ හෝ මගේ ආත්මෙ නෙමෙයි. රූප සංඥාව උපදිනකොට ශබ්ද සංඥාව නිරුද්ධ වෙලා, ශබ්ද සංඥාව උපදිනකොට රූප සංඥාව නිරුද්ධ වෙලා, ස්ථීර වූ එකාකාර වූ සංඥාවයි කියලා යමක් උත් කියනවා එහෙම නෙමෙයි. එහෙනම් මේ සංඥාව ඇතිවෙන්න හේතු හේතු ධර්මය බලනවා. ඒකත් ඇහැට රූපයක් ස්පර්ශ වුණොත්, කනට ශබ්දයක් ස්පර්ශ වුණොත්, මේ වගේ ආධ්‍යාත්මික ආයතන සයට බාහිර ආයතන ස්පර්ශ වුණොත්මයි යමක් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒ ස්පර්ශය නැති වෙනකොට හැඳිනීමක් නැති වෙනවා. එහෙනම් මේ හැඳිනීම කියන එකත් හොඳට පේනවා, අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවය. ඊට පස්සේ සංකාරය කියලා කියනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා ඇහැට ගැටෙන රූප, කනට ගැටෙන ශබ්ද, නාසයට ගැටෙන ගන්ධ, දිවට ගැටෙන රස, කයට ගැටෙන ස්පර්ශ, සිතට ගැටෙන ධර්මාරම්මන කියන කාරණාවන් නිසා ඇතිවෙන චේතනාවන් කියනවා. කල්පනා කිරීම, සිතීම. මේ කල්පනා කිරීම දිහා බැලුවාම යම් කල්පනා කිරීමක් නිසා දුක් උපදින කල්පනාවක් තියෙනවා, යම් කල්පනාවක් නිසා සැප උපදින කල්පනාවක් තියෙනවා. ඉතින් කල්පනාව මම නම් මගේ නම් දුක් වශයෙන්, කල්පනාව නිසා දුක් වශයෙන් උපදින කල්පනාව උපදින්න පුළුවන් කමක් නැහැ. සැප වශයෙන් උපන්න කල්පනාවේ අනිත්‍යතාවයක් පෙනෙන්න විදියක් නැහැ. ඒ වගේම රූපය ගැන කල්පනා කරනකොට සද්දය ගැන කරන කල්පනාව නිරුද්ධ වෙලා, සද්දය ගැන කරන කල්පනාව ඇති වෙනකොට රූපය ගැන, ගන්ධය ගැන කරන කල්පනා නිරුද්ධ වෙලා, ස්ථීර වූ ආත්මයක් වශයෙන් ගන්න පුළුවන් කල්පනාව කියලාවත් එකාකාර එක විදියක යමක් පේන්නේ නැහැ. එහෙන් බලනකොට හොඳට මේ චේතනාවේ කල්පනාවේ අනිත්‍ය බව අනාත්ම බව වැටහෙනවා. ඒ චේතනාව කල්පනාවකට හේතු වෙච්ච හේතු ධර්මයේ දිහා බැලුවොත් ඇහැට රූපයක් ගැටුනොත්ම අපි රූපය ආරම්භය හිතනවා කල්පනා කරනවා. කනට ශබ්දයක් නාසයට ගන්ධයක් ගැටුනොත්ම අපි හිතනවා කල්පනා කරනවා. එහෙනම් මේ කල්පනාවත් කල්පනාවට හේතු හේතු ධර්මයේ කියන කාරණා දෙක දිහාම නුවණින් බැලුවොත් අපිට පේනවා මේ සංඛාරය නැත්නම් චේතනාව අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හේතු හේතු ප්‍රත්‍යයයි හේතු නිසා හටගත් එකක් කියලා. ඊට පස්සේ සිත ගැන බලනවා අපි. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, ස්පර්ශ දැනගන්නවා, සිතුවිලි දැනගන්නවායි කියලා දැන ගැනීම සයාකාරයක් වෙනවා. මේ දැන ගැනීම අතරින් ප්‍රියමනාප දැනගැනීමක් තියෙනවා, අප්‍රියමනාප දැනගැනීමක් තියෙනවා. ඉතින් මේ සිත මම නම් මගේ නම් මගේ ආත්මෙ නම් දුක අපි කවුරුත් දුකට කැමති නැහැ. දුක් උපදින දැනගැනීම දැනගන්න හේතු නැහැ. යම් දැනගැනීමක් නිසා දුක උපදිනවා නම් ඒබඳු දුක උපදින ආකාරයට අපි දැනගන්නේ නැහැ. සිත් උපද්දවන්නේ සිත මම නම්. ප්‍රියමනාප වස්තුවක් නිසා සිත උපදිනවා නම් ඒකේ නොපවැත්ම වෙන්නේ නැති ආකාරයට අපි තබා ගන්නවා. ඒකම රූප දැනගන්න සිත උපදිනකොට සද්ද දැනගන්න හිත නැහැ. සද්ද දැනගන්න හිත උපදිනව රූප දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න සිත් උපදිනා නැහැ. එහෙනම් මේ සිත කියලාවත් එකාකාර එක විදියක එකට හැම කල්හිම පවතින ආත්ම වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව පේනවා. එහෙනම් මේ සිත ආත්ම වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. සිතේ ඇතිවීමට හේතු හේතු ධර්මයේ දිහා බැලුවාම යම් යම් ආයතනයක් නිසා නම් හිත හටගන්නේ ඒ ආයතනේ නමින්ම නම් කරලා. ඇහත් රූපයක් දෙක නිසා හටගත් හිත චක්කු විඥානය කියලා කිව්වා. එතකොට මේ හිත ඇතිවෙන්න හේතු වෙච්ච රූපය දිහා බලන්ට ඇහැ කියපු එක ධාතු මාත්‍රයක්. බාහිර රූපේ කියපු එක ධාතු මාත්‍රයක්. ඒ දෙක ගැටීම නිසා හටගන්න මේ සිතේම උපදින සිතවිලි සුදු නාම මාත්‍රයක් විතරයි. මේ නාම රූප නිසා මේ සිත හටගන්නව නැතිනම් ආයතන ප්‍රත්‍යෙම දකින්න පහසු විදියකට කන ශබ්දයක් නිසා හටගත්ත හිත සෝත විඥානය කියලා කියනවා. නාසයක් ගන්ධයක් නිසා හටගත්ත හිත ගාන විඥානය කියලා කියනවා. යම් යම් ආයතනයක් නිසා සිත් උපදී නම් ඒ ආයතනය නිරුද්ධ වෙනකොට සිත නිරුද්ධ වෙනවා. සිතක් නැත්තම් දැනගැනීමක් ඇතිවෙන්න හේතු වෙච්ච ඒ ආයතනයන් දිහා ඒ රූපයන් දිහා බැලුවත් ඒ රූපය අනාත්මයි අනිත්‍යයි. අනිත්‍ය වූ අනාත්ම වූ හේතුවක් නිසා නිට්ටි වූ ආත්ම වූ ධර්මතාවයක් හටගන්නේ නැහැ. පොල් ගහක දෙල් හැදෙන්නේ නැහැ වගේ පොල් ගහේ හැදෙන්නේ පොල් වගේ අනාත්ම ධර්මතාවයක් උපයෝගී කරගෙන ආත්ම ඵලයක් හටගන්නේ නැහැ. ඔන්න දැන් අපි හොඳට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් නුවණින් බැලුවා. මේ වගේ නුවණින් පරිශ්‍රණය කළ යුතුයි. දැන් මේ අපි තාම කරන්නේ පරිශ්‍රණයක් බව අමතක කරන්න එපා. මේ නිවන් දකින්ට තමයි උත්සාහවත් වෙන්නේ. යම් දහමක් අවබෝධ වීමෙන් සසර දුක් සියලු ආකාරයෙන් නිරුද්ධ වෙයි නම් ඒ අවබෝධයට තාම අපි ආවේ නැහැ. අපි මේ දැන් කරන්නේ මොකද්ද? නිවැරදිවම දුක නැතිවීම සඳහා කළ යුතු නිවැරදිම දේ මොකද්ද කියන තැන හොයන්ට කරන පරිශ්‍රණයක් මේ.
අපි දැක්කා අපිට දුක ආවේ තණ්හාව නිසායි, තණ්හාවට හේතුව මම මගේ මගේ ආත්මයයි කියන වැරදි දැකීම මේකයි දුරු කරගන්න ඕන කියන ඉලක්කයකයි අපි මේ ඉන්නේ දැන්. දැන් රූපය ගැන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප කියන ධර්මතා දෙක හොඳට බලන අපිට තේුණ දැන් මේ තුල නම් නෑ මේ කෙලෙසේ. මොකද මේ තුල තිබුණා නම් අපිට හසු වෙන්න ඕනේ. මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දුක් අනාත්ම මේ ධර්මය අපිට තේන්නේ තාම මම මගේ මගේ ආත්මේ වගේ. දැන් මෙහෙම බැලුවත් අපේ පිළිම තව වෙනසක් කියලා නැහැ. එහෙනම් දැන් ඊගාවට අර ප්‍රශ්නයක් ඉතුරු වෙන්නට ඕනේ. එහෙනම් මොකද්ද මෙතන තියෙන වැරද්ද? කොතනද මෙතන තියෙන වැරද්ද? කොතනකද අපේ සිහිය නෝන යොමු වෙන්නට ඕනේ කියලා අපේ ප්‍රශ්නේ තව ටිකක් ඔබට යන්නට ඕනේ. දුක නිවෙන මාවත හොයාගන්න දරන පරේක්ෂණයක් මේ. තාම මේ මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ වඩනවා හැම නිවන් දකින්න මේ භාවනා කරනවා හැම නෙමෙයි මේ ටික. නිවීම සඳහා අවශ්‍ය වෙන ඒ නුවණ නිවැරදිව ඇති කරගත්ත යුත්තේ කොහොමද කියන කාරණාවට අපි යමිනේනවා. ඔන්න දැන් අපි වෙන වෙනම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගත්ත අපි අපේ ජීවිතයේදී මම මගේ මගේ ආත්මයයි කියන කාරණාව හමු වෙන තැනට සිහිය යොමු කරනවා. අපිට මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා මේ කෙලෙස් උපදින්නේ කොහොමද? එහෙන් දකින්න දේ අපි මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා ගන්නවා. කනට ඇහෙන ශබ්දය, කනට ඇහෙන දේ ඇසීම මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා. ඒ වගේම නාසයට දිවට ශරීරයට දැනෙන දේ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නවා. සිතෙන් ඇති කරගන්න දැන ගැනීම මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නවා. දකින දේ, අහන දේ, දැනෙන දේ, දැනගන්න දේ කියන ධර්මතා හතරයි අපි මම මගේ මගේ ආත්මයයි කියලා පරිහරණය කරලා තියෙන්නේ. මොකද අපි නුවණින් දැක්කට අපේ ජීවිතයේදී කවදාවත් අපිට හම්බ වෙලා නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා. අපිට හම්බ වෙලා තියෙන්නේ මිනිස්සෙක්, ළමයෙක්, ගහක්, ගලක්, ගෙයක් මේවා තමයි අපිට හම්බ වෙන්නේ. අපි කවුරුවත් රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය, වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය කියලා හිත හිතා ඉඳලා නැහැ. අපිට ඇහැට පෙනෙන, කනට ඇහෙන මෙන්න මේ ධර්මතාවයෙන් නම් අපි මම මගේ මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. දැන් මෙන්න මෙතන අපි ටිකක් අවධානය යොමු කරලා බලන්න ඕනේ. දැන් මෙතෙන්ට එනකන් අපි ජීවිතයේ ඇත්ත මොකද්ද කියලා ඇත්ත ඇතිහිටියේ පවතින ධර්මතාවය ගැන බැලුවා නෝනේ ටිකක්. දැන් අපි දන්නවා ඇස නැතිනම් අපිට යමක් පේන්නේ නැහැ. යම් පෙනීමක් වෙන්න ඇස උපකාරයක්. රූපේ නැතිනම් පෙනීමක් වෙන්නේ නැහැ. පෙනීමක් වෙන්න රූපේ උපකාරයක්. සිත නැත්තම් යම් වස්තුවක් පේන්නේ සිත පිනීමට උපකාරයක්. ඇසත් රූපය චක්කු විඥානයත් කියන ධර්මතා තුන නිසා අපිට මේ පිනීමක් වෙන්නේ යම් වස්තුවක් පිනෙන්නේ. දැන් හොඳට බලන්න මෙතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා පහේ කෙරවල් දෙක එකට අල්ලගත්තට පස්සේ රූපයයි අන්තිමටම තියෙන විඥානයයි කියන කාරණා දෙක එකට අල්ලගත්තොත් වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික ඉදීම ඊට අනුගතයි, එන් යුක්තයි. ඇහත් රූපය චක්කු විඥානයත් කියන මේ ධර්මතා තුන තියෙන තැන දැන් මේ ස්කන්ධ වශයෙන් පහක් පවතිනවා. ස්කන්ධ පංචකයක් පවතිනවා. ඒක තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ. ඒක කෙටි කරලා කියන ක්‍රමයක් තමයි මේ ඇහත් රූපේ චක්කු විඥානත් කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දීර්ඝව කියන ධර්මතාවයෙම කෙටි කරලා කියන එක සුඛ උච්චාරණය සඳහා පහසු ප්‍රවත්න සඳහා පහසු විවහාරය සඳහා. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක් වැය වෙලා අපිට ලැබිලා තියෙනවා පෙනීමක්. අපි කියමු අපිට පෙනෙනවා ළමයෙක් කියලා. දැන් අපිට හම්බ වෙන්නේ නෑ වෙන වෙනම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. අපිට හම්බ වෙන්නේ ළමයෙක්. දැන් මේ ළමයා මගේ කියලායි අපි කියන්නේ. අපි දන්නේ නැහැ ඉබේම අපි හසු වෙලා රූපය මගේ, වේදනාව මගේ, සංඥාව මගේ, සංකාරය මගේ, විඥානය මගේ කියන කාරණාව. කාරණාවට. ඇයි අපි මේ හේතුඵල ධර්ම අවබෝධ කළ නොගත් නිසා? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුඵල ධහම, හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන ධහම අපිට අවබෝධ වුණොත් අපි ඉබේම මේ හේතුන්ගෙන් මිදෙනවා. දැන් අපි දැක්කා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහක් වැය වෙලා අපිට ලබා දුන්නේ ලැබුණේ පෙනීම මාත්‍රයක්, අරමුණක් පෙනෙන බව, ළමයෙක් පෙනෙනවා. දැන් මෙන්න මෙතන හොඳට ටිකක් අපි නුවණින් සම්මර්ෂණය කරලා බලමු. මම අර දවල් උපමාවකින් මතක් කළා, දර කෝටු කෑලි ටිකක් කෝටුව කෝටුව ගෙනල්ලා තිබ්බොත් අපිට දර මෙටියක් හම්බ වෙනවා. හේතු කීපයක් එකට කළාට පස්සේ අපිට ලෝකේ හම්බ වෙනවා හේතු එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක්. හේතු එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක්. දැන් මේ අපිට හම්බ වෙන කෝටු මිටිය, අර රවුමට තියෙන මිටිය, මේ එක කෝටුවකටවත් අයිති ධර්මතාවයක් නම් නෙමෙයි. කෝටු ටික නිසාම කෝටු එකකටවත් අයිති නොවුණු, කෝටු ඔක්කොටමත් අයිති නොවුණු, කෝටු ටික නිසාම මැවිච්ච ධර්මතාවයක් අපිට හම්බ වෙනවා රවුමට තියෙන මිටියක්. දැන් අපි මෙතන මේ හේතු ටික නිසාම ඊටාම සියුම්ව ලෝකෙ තුල නැවිච්ච මේ ඵලය, නැතිනම් මේ නිතිය, අපි මේ හේතු ටිකට අයිති කියලා හිතුවොත්, නැත්නම් මේ දර කෑලි වලට අයිති කියලා හිතුවොත් අපි කවදාවත් දර කෝටු ටිකෙන් මිදෙන්නේ නැහැ. මොකද අපි මේ දර නිතියට තියෙන කැමැත්ත අකමැත්ත නිසා අල්ලන්නේ දර කෝටු ටිකයි. තව පැත්තකින් අපි ගත්තොත් මුල, කඳ, කොළ, අතු, ඉති කියන හේතු ටික නිසා අපිට හම්බ වෙනවා ලෝකේ ගහක්. දැන් අපිට හේතුඵල ධහම තෝරගන්න බැරි වුණොත් අපි හිතන්නේ මේ ඔක්කොම ටික ගහ කියලා. එහෙම නැතිනම් ගහ කියලා අපි මුල පෙන්නනවා, මේ තියෙන්නේ ගහ කියලා. එහෙම නැත්නම් කඳ හරිය පෙන්නයි, මේ තියෙන්නේ ගහ කියලා. එහෙම නැත්නම් කොළ අතු ඉති දෙන්නයි මේ තියෙන්නේ ගහ කියලා. නමුත් මුල කියන්නේ හේතුවක්, කඳ කියන්නේ කොළ අතු ඉති කියන හේතු ටිකක්. ඒවා ගහ නම් ඒකට ගහම කියන්න බැරිය, කඳ කියන්න ඕනේ නැහැ. එහෙනම් අනිත් කොටස ඕනෙත් නැහැනේ. මුල කියන එක ගහ කියලා පෙන්වන්න පුළුවන් නම් ඒකට මුල කියන්න ඕනේ නැහැ. ගහම කිය හැකි අනිත් කොටස ඕනෙ වෙන්නෙත් නැහැ. නමුත් මුල මුලේ කොටස නියෝජනය නොකළා නම්, කඳ කඳේ කොටස නියෝජනය නොකළා නම් හොල කොල වල කොටස අතු අතු වල කොටස තමා තමාගේ කොටස නියෝජනය නොකරනම් අපිට ගහක් හම්බ වෙන්නේ නැහැ. මේ කෙනා කෙනා තමන්ගේ කොටස සපුරපු නිසා අන්තිමට අපිට හම්බ වෙනවා මේ එක්කෙනෙකුටත් අයිති නැති ධර්මතාවයක්. අපිට හම්බ වෙන ගහ මේ හේතුපහෙන් එකකට හෝ අයිති කියලා දාන්න පුළුවන් එකක්ද? මුළු ගහම අපිට මුලට දාන්න පුළුවන් කමක් නැහැ මේ ගහයි කියලා. එතකොට ගහ කියන කාරණාව අපිට මේ හේතු ටික නිසාම නැවිලා හම්බ වෙන ධර්මතාවයක් විතරයි. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙන මොකද්ද? නැවිච්ච ධර්මතාවයක් දැකීමක්. මොකද ඔන්න ළමයි අපිට මේ පෙනෙන දේ මේ ළමයයි කියලා රූපය කොතනකටවත් දාන්න පුළුවන්ද කියලා බලන්න. කෙස් ලොම් නියද සම්මත් නහර එහෙම කොතනකටවත් දාන්න පුළුවන් කමකුත් නැහැ. ආධ්‍යාත්මික ඇහැට දාන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥානකේ නාම ධර්ම වලට බහලන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේ හේතු කාරණා ටිකක් නිසාම මේ ධර්මතාව පහෙන් එහෙනම් වෙනත් වූ එකක්ද මේ? නෑ. මේ ටික නිසාම අපිට හම්බ වෙනවා මොන ළමේ. දැන් අපි දැක්කොත් මේ හේතු ටික නිසා හටගත්ත මේ දැකීම, මේ පෙනීම, මේ ළමයා කියන කාරණාව මේ හේතු ටික නැති වෙනකොටම මේ පෙනීම නිරුද්ධ වෙනවයි කියන කාරණාව දැක්කොත් අපි කවදාවත් පෙනෙන දෙයක තියෙන කැමැත්තෙන් රූපය අල්ලන්නේ, වේදනා සංඥා සංකාර විඥාන අල්ලන්නේ, ඒවා ඉතුරු කරන්නේ නැහැ. හේතු ටික නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණක් අපිට ඇති වෙනවා. ඒකයි අපිට මේ හම්බ වෙන දැකීම, මේ පෙනීම තමන් කළ එකකුත් නෙමෙයි. මේක අනුන් කළ එකකුත් නෙමෙයි. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවය. අපි 요거 තව පැත්තකින් කියමු මෙහෙම. අපි මම මගේ මගේ ආත්මයයි කියලා අද දකින මේ ජීවිතයේ දිහා බලන්න. අපි මම කියලා පනවන තැන එක්කෝ අපි යම් වෙලාවක රූපයක් බලමින් ඉන්නවා. එක්කෝ ශබ්දයක් අහමින් ඉන්නවා. එක්කෝ ගඳ සුවඳක් ලබමින් ඉන්නවා. එක්කෝ රසක් විඳින්මින් ඉන්නවා. එක්කෝ කයට ගැටෙන යමක් ස්පර්ශයක් දැනගනිමින් ඉන්නවා. එක්කෝ හිතින් යමක් හිතමින් ඉන්නවා. මේ කාරණා හයෙන් තොර මම කියලා කාරණාවක් තියෙනවද? මේ ආයතන හයේ පැවැත්මෙන් තොරව මම කියලා දකින්න වෙන කාරණාවක් තියෙනවද? මමයි කියලා අපි හිතන තැනක් තියෙනවා නම්, මමයි කියලා දකින කමක් තියෙනවා නම් මේ ආයතන හයට බෙදිලා යන්න ඕනේ නේද? මමයි කියන කාරණාවත් දකින, අහන, දැනෙන, දැනගන්නවයි කියන මේ සිද්ධි ටිකට බෙදිලා යන්න ඕනේ මිසක මමයි කියන කාරණාව. දකින, අහන, දැනෙන, දැනගන්න ඌ මමක් වෙන්න බෑ තව. මේ ආයතන හයෙන් අන්‍යව මම කෙනෙක් එහෙම ඉන්නවද කොහෙවත්? රූප බලන, සද්ධාහන, ගඳ සුවඳ දකින්න, රස විඳින, ස්පර්ශ ලබන, සිතිවිලි සිතන කාරණා ටිකම කරන තව මම කෙනෙක් එහෙම ඉන්නවනම් ආයතන හතක් විතර වෙනවා. නමුත් අද අපිට එහෙම එකක් තියෙනවා නේද? දන්න, දකින්න, අහන, දැනෙන, දැනගන්න වූ මම. නමුත් මේක වෙන්න ඕනේ යමක් දකිනවා නම්, අහනවා නම්, දැනෙනවා නම්, දැනගන්නවා නම් මේ කාරණාවට බෙදලා යන්න ඕනි මම කියන කාරණාව. මම කියන කොටස වැය වෙලා තියෙන්නේ මේ කාරණා ටිකටයි. එහෙම දැක්කොත් අපි අරමුණු දැකීම කියලා කියන්නේ මේ අපේ ජීවිතය. යම් දැකීමක් කියලා කියන්නේ මේ තමයි අපේ ජීවිතය. මේ වෙලාවේදී තව වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් එහෙම තියෙනවද? එකවරකට ස්කන්ධ කොච්චරක් උපදිනවද? පහයි. ඒ පහ වැය වෙලා තියෙන්නේ දැන් මේ යම් වස්තුවක් පෙනීමට නම්, යම් වස්තුවක යම් පෙනීමක් වෙන්නේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන ධර්මතා පහක් නිසා නම් එහෙනම් මමයි කියන කාරණාව පනවන්න තියෙන හේතු ටික තියෙනෙත් මෙච්චරයි. එහෙනම් මේ දැකීම කියලා කියන්නේ මේ මගේ ජීවිතයේ පැද්ම. මේ හේතු ටික නිසා නම් මේ දැකීම වෙන්නේ. මේ හේතු ටික නිරුද්ධ වුණා කියලා කියන්නේ දැකීම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මගේ ජීවිතයත් නිරුද්ධයි. මම කියන කාරණාවේ ඉපදීම සහ නිරෝධය තමයි අපිට මේ ආයතනයක ඉපදීම සහ නිරෝධයෙන් පෙනෙන්නේ. ශබ්දයක් අහනවා කියන කාරණාවේ ඉපදීම, මම කියන කාරණාවේ ඉපදීම, ශබ්දය කියන කාරණාවේ නිරෝධය, මම කියන කාරණාවේ නිරෝධය. දර කෝටු ටික එකතු වෙනකොට මිටියක් හැදුනා වගේ, දර කෝටු ටික ලෙහෙනකොට වෙන්වෙන් කළ දානකොට මිටිය එතනම නැති වුණා මිසක මිටිය දෙන කොහාටවත් ගියේ නෑ වගේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ එකතු වෙනකොට දැකීමක් වෙනවා. ඒ හේතු ටික වෙන් වෙනකොට දැකීම නිරුද්ධ වෙනවා. ආය 13 අනත්තේ මත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ එකතු වෙනකොට ඇසීමක් වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඇසීම නැති වෙනවා. ඒ හේතු ටික නිසා හටගත් දැකීම ඇසීම ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා. දිගින් දිගටම පවතින පවත්වන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයක් කොහෙවත් තියෙනවා එහෙම නෙමෙයි. මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන ධර්මයේ අර්ථය දැක්කොත් අපිට මෙන්න මේ වගේ අර්ථයකට එනවා. එතකොට දැන් හොඳට ස්කන්ධ ගැන යා හොඳට දන්නවා, රූපය ගැන බැලුවා, වේදනා සංඥා සංකාර විඥාන ගැන බැලුවා. එහෙනම් මේ තුල කෙලෙස් මුකුත් නැහැ. මේ ටික අපිට හම්බ වෙලක් නැහැ. අපිට හම්බ වෙලා තියෙන්නේ දකිනාහන දැනෙන දැනගන්න බවක්. කෙලෙස් ඇතිවලා තියෙන්නේ මේ tikai. ඒ අපිට හමු වෙච්ච කෙලෙස් ඇති වෙච්ච හැම දෙයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතු ටික නිසා උපන්න ඒ හේතු නොවුණු ධර්මතාවයක් කියලා අපි දැක්කොත් මෙච්චර කාලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ ස්කන්ධයන් ආවරණය කරලා තිබුණු වැහිලා තිබුණු කෙලෙස් ඉබේම දුර වේ, නිරාවරණය වේ. එදාට අපි මේ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා පරිහරණය කරන්නේ නැහැ. කුමක් නිසාද රූපය මම මගේ මගේ ආත්මයයි කියලා පරිහරණය කරපු කෙලෙසේ ඇතිවීම නැතිවීම අපිට හසු වුණා. මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසේ ඇතිවෙන්නේ මෙන්න මෙහෙමයි, මේ කෙලෙසේ නැතිවෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව. දකින්න අහන දැනෙන දැනගන්නවයි කියන ධර්මතා හතරයි ජීවිතයේ. මේ ධර්මතාවේ ඉපැත්ම තමයි ජීවිතයේ ඉපැත්ම. මේ ධර්මතාවේ නිරෝධය තමයි ජීවිතයේ නිරෝධය. මේ සිද්ධිය නොදන්න කම නිසා, ඒකට කියන අවිද්‍යාව කියලා, මේ සිද්ධිය නොදන්න කම නිසා ඇති කරගත්ත කෙලෙස් මාත්‍රයක් කියලා මම මගේ මගේ ආත්මය කියන එක. එහෙනම් මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය කුමක් නිසා උපන්න එකක්ද? අවිද්‍යාව සත්‍යයෙන්, අවිද්‍යාව නිසා ඇති කරගත්ත ක්ලේශ මාත්‍රයක්. අවිද්‍යාව කියන්නේ කුමක්ද? මේ හේතු නිසා හටගත්ත ඵලය නැත්තම් දුක හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් එනවා. දකින්න අහන දැනෙන දැනගන්න කියන ධර්මතා හතර ඉපැද්ම පෙන්වෙනවා. දුකේ ඉපැද්මක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහේ ඉපැද්ම අපිට ලබා දීලා තියෙන්නේ දැකීම ඇහිම දැනීම දැනගැනීමක්. එහෙනම් ඒ දැකීම ඇහිම දැනීම දැනගැනීම කියන කාරණාව දුකයි. එහෙනම් මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දුක නිරුද්ධ වෙනවා. මේ බව නොදන්න කම නිසා මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසයක් ඇති වෙලා කියලා අපි දුකයි දුක්ඛ සමුදයයි දෙක මනාව හඳුනා ගන්නවා. අන්න එදාට අපිට ඉතුරු වෙනවා නුවණක්. නැති කළ යුත්තේ ස්කන්ධ නෙමෙයි, ස්කන්ධයට කළ යුතු යමක් නැහැ. නැති කළ යුත්තේ මේ වැරදි දැකීම, මේ කෙලෙසය නේද? මේ කෙලෙසය නැති දවසට කෙලෙසේ නැති වුණොත් අපි දුකේ ඇලෙන්නේ නැහැ නේද? රූපය දුකයි, වේදනා සංඥා සංකාර විඥාන දුකයි. මේ දුක් වූ රූපය මම මගේ මගේ ආත්මය කියලා ගත්තේ, වේදනා සංඥා සංකාර විඥාන මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තේ, මේ කෙලෙසේ ඇතිවීම නැතිවීම නොදන්න කම නිසා නේද කියන අවබෝධයක් ඇති වෙනවා. එහෙම ඇති වුණොත් අපි මේ කෙලෙසේ කෙලස් ධර්ම හඳුනාගෙන කෙලස් ධර්ම දුරු කිරීම සඳහා නැවත නැවතත් මේ ධර්මය නුවණින් සම්මර්ථනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒකයි නයිදං අත්තකතං බිම්බං. අත්තකතං කියනකොට මේ පිළිබිඹුව සමා නෙමෙයි. එතකොට මේ පිළිබිඹුව කියන කාරණාව ලැබෙන්නේ අපිට අපේ එක එක මට්ටම් තියෙනවා. දහමේ මුලින්ම දහමට එන කෙනාට මේ රූපය විතරක් හසු වෙයි. ඊට පස්සේ එන කෙනාට වේදනා සංඥා සංකාර හම්බ වෙයි. ඊට පස්සෙත් නුවණින් සම්මර්ෂණය කළොත් මේ ධර්මතා පහම යෙදිලා අපිට හම් වෙන දැකීම, ඇසීම, දැනීම, දැනගැනීමයි කියන කාරණා ටික හම්බ වෙයි. මෙන්න මේ කාරණා ටික මෙයින් අපිට හම්බ වෙන මේ ලෝකයේ තමා කළ එකක් නෙමෙයි. මේ දුක නයිදං අත්තකතං බිම්බං නයිදම් පරකතන් නගම්. මේ දුක අනුන් කළ එකකුත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතන් හේතු බංගා නිරුජ්ජති. හේතු ගැටීම නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයක් අපිට තේරෙයි. එහෙම වුණොත් මේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙන ධර්මතාවය මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නෙ නැහැ. අපි දැන් දැක්කොත් හේතු ගැටීම නිසා හටගත් හේතු නිසා හටගත් මේ ඵලයේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ බව නොදන්න නිසා ඇති කරගත්ත කෙලෙසියක් මේ මම මගේ කියන්නේ කියලා දැක්කොත්, කෙලෙසිය ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් අපි දැක්කොත්, මම කියන්නේ මෙන්න මේ කාරණාව ඇති කල්ලි මම කියන කාරණාව ඇති වෙනවා, මේ කල් මේ ධර්මතාවය නැති කල්ලි මම කියන කාරණාව නැති වෙනවා කියලා. මම කියන කාරණාවේ ඇතිවීම නැතිවීම දකින අපි දැක්කොත්, මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියනම් කොහේ කොහේ ඉඳද්ද, මම අනාගතේ කොහේ උපදීද, ඉපදෙනවා නම් කොහොම කොහොම වෙයිද කියලා పూర్ව අපරාන්තයට දුවන්නේ නැහැ. මේ දරකෝටු ටික තිබුණාම එකට එකතු වෙච්ච තැන දර මිටිය හැදෙනවා. මේ දරකෝටු ටික වෙන වෙනම ලිහලා දැම්මහම ධර්මිතිය නැති වෙනවා. ධර්මිතිය ධර්මිතිය ඇතිවීම නැතිවීම දකින්න කෙනා ධර්මිතිය කොහි තිබිලා දාවේ, ධර්මිතිය කොහාටද යන්නේ කියලා අහන්නේ නැහැ, අහන්න වෙන්නේ නැහැ. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික වැය වෙලා අපිට මේ මම කියන ධර්මතාවය අද දවසේදී නම් ලැබෙන්නේ කෙලෙසුත් එක්ක සම්මිත්‍ර වෙලා එක කමක් නැහැ. එහෙම දකින්ද මේ හේතු ටික නිසාම අපිට මම කියන කාරණාව හම්බ වෙනවා නම් අපි පණවන්නේ මම කියලා මේ දකිනහන දැනෙන දෙයට නම් මේ හේතු ටික නිසාම නම් හටගන්නේ. හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා නම් එතන නම් අපි මම කියලා පණවන තැන, පණවන තැනේ ස්වභාවය ඒක නම්. මොකද මම කියලා අපිට පරිහරණය කරන්න තියෙන්නේ දකිනහන දැනෙන්න දැනගන්නවයි කියන ධර්මතා හතරයි. ඒන් පරිබාහිර වූ මම කියලා තැනක් ඇතුළු කරන්න නෑ. මම කියන කාරණාව ගොනු වෙලා තියෙන්න ඕනේ මෙතන. දකින බව අපිට තේරෙනවා නම් මේ හේතු ටික නිසාමයි දැකීම වෙන්නේ, හේතු ටික නිරුද්ධ වෙනකොටම දැකීමයි කියලා අහන දැනෙන දැනගන්න ටිකෙත් අපි එහෙම දැක්කොත්, එහෙනම් මේ මම ඉපදෙන හැටි හා නැති නැති තමයි ගන්නෙ. එහෙම දකින්න කෙනා මම කොහේ ඉඳන් ඩාවේ, මම කොහාටද යන්නේ කියන කාරණාව අහන්නේ නැහැ, අහන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ආයතන හය ආරම්භය මනාව දැකීමක් අපි ඇති කර ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් මේ ස්පර්ශ ආයතනයන්ගේ ස්පර්ශ ආයතන සයේ ඇතිවීමත් නැතිවීමත් සතුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වෙයි කියලා පෙන්වනවා. මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් නොදැක්කොත් එයා මේ ශාසනයෙන් බැහැර වුණාමයි කියලා පෙන්වන්නේ ඇයි? මේ ශාසනය කියලා පෙන්වන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ නිවන් මඟ,
දුක නිවන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච කෙනෙක් කියලා.
මොකද දුක කියන කාරණාව ගොනු වෙලා තිබුණේ මෙතන.
මේ ආයතන සය තුළමයි දුක කියන කාරණාව ඇතිලා තිබුණේ.
ඒ ආයතන හයේ අනවබෝධයමයි දුක ඇති කරගැනීමේ හේතුව ඇතිලා තිබුණේ.
එහෙනම් යම් තැනක නම් දුක පවතින්නේ, යම් තැනක තැනක් නිසා නම් දුක ඇතිවීමේ හේතුව පවතින්නේ.
දුක නැතිවීමේ ධර්මතාවියත් පවතින්නේ එතනමයි.
ඒ කාරණාවේ තේරුම නොදන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නවා. චතුරාර්ය සත්‍ය නොදන මේ නොදන්න කෙනා මේ ශාසනයෙන් බැහැර වුණාමයි කියන එකයි තව පැත්තකින් කියේ තථාගතයන් වහන්සේ.
ඉතින් ඒ නිසා හැම දිනාම අද දවසේදී මේ කළ දේශනාවත් උපයෝගී කරගෙන මේ ටිකේම
ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහෝම තමන්ගේ කාලය සමය වැය කරලා
බොහෝ මහන්සිය මේ පින්වතුන්ට සසර දිගින් ඈතරන සද්ධර්මයේ ආලෝකය අවබෝධය ලබා දෙන්නට වෙහෙසුනා.
මේ පින්වතුන් තුතින් ඒ සත්‍යයෙන් ප්‍රයෝජන ලබා ගන්න උත්සාහවත් වෙන්න තෝනේ.
විශේෂයෙන් මේ වගේ භාවනා පන්ති වලට සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙන්නේ
මේ වගේ දවසකදී දෙකකදී ප්‍රායෝගිකව දහම යෙදිලා ඇති කරගත්ත හුරුව
ගෙවල් දරවල වලදී එදිනදා ජීවිතයේදී පවත්වගෙන යයි. පවත්වගෙන ගිහිල්ලා මේ අය ටික ටික හෝ දහම අවබෝධ කරගෙන දුකෙන් නිරෙයි නේද කියන අදහසක් මේ තුල, කලන අදහසක් මේ තුල පවතින්නේ.
ඒ හින්දා මේ පින්නතුනුත් උත්සාහවත් වෙන්න තෝනේ.
විශේෂයෙන් මේ වගේ දවසකදී හමාරකදී ඉගෙන ගන්න මේ කොටස මෙතන නිස්සාරවට යන්න නෙමෙයි,
පුළුවන් නම් හොඳයි.
නමුත් විශේෂයෙන් එදිනෙදා ජීවිතයේදී තමන්ට නොයේ කටයුතු කාරණා කරද්දී
මේ දහම ජීවිතයට යොදා ගන්නට හුරු කරන්ට හුරු කිරීමක් මේ කරන්නේ.
ඒ විදිහට ජීවිතයට යොදාගෙන
මේ බුද්ධෝත්පාද කාලේ මේ මිනිස්සෙක් වෙච්ච මේ ජීවිතයේ මේ සද්ධර්මයේ වටපිට පවතින මේ වටපිටාවේ කල්යාණ මිත්‍ර සහාය උපකාරය ලැබුණු මේ අවස්ථාවේ
කොහොම හරි මේ ජරා මර සංඛ්‍යාත සසරෙන් එතර දෙන්න හැමදෙනාම අදිස්ථාන කරගන්න ඕනේ.
සාදුකාරයත්